සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස අපේ ගෞරවනීය පුඩුපිහිල්ලේ විමලබුද්ධි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාර්මික පින්නතුනි, අද ඉතාමත් වටිනා දවසක් හැටියට මේ පින්නතුන් එකතු කරගෙන ටොරොන්ටෝ මහා විහාරයේ ආරම්භ කරපු පින්කම් මාලාවක තවත් ධර්මදේශනාමය පින්කමකටයි මේ පින්නතුන් හැම දෙනාම දැන් සැදී පැහැදී සූදානම් සිටින්. ලෝකෙට පින්නතුනේ සුවිශේෂී කාරණා තියෙනවා. ඒ කාරණා අතර දුර්ලභ කාරණා තියෙනවා. අතිශයින් දුර්ලභ කාරණා අතර බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා, මේ මිනිසක් බව ලබලා කෙනෙකුට සත්වයකට උපදින් ලැබෙනවා කියන එක අතිශයින් දුර්ලභ කාරණයක්. කිච්චෝ මනුස්ස පටිලාභෝ, මනුස්ස ජීවිතයක් ලබනවා කියන එක, මනුසාභාවයක් ලබනවා කියන එක අතිශයින් දුර්ලභ කාරණයක්. ඊළඟට කිච්චං මච්ඡාන ජීවිතං, මේ ජීවිතේ පවත්වාගෙන යනවා කියන එක ඒකත් දුර්ලභ කාරණයක්, අතිශයින් දුකසේ අපහසු කාරණයක්. ඊළඟ කාරණය තමයි කිච්චං සද්ධම්ම සවන, සද්ධර්ම ශ්‍රවණය කරන්න ලැබෙනවා කියන එකත් දුර්ලභ කාරණයක්. ඊළඟ කාරණය තමයි කිච්චෝ බුද්ධානං උපාද, බුදුහාමුදුරු කෙනෙක්ගේ ලෝකයේ පහළවීමත් අතිශයින් දුර්ලභ කාරණයක්. ඒ සියලු කාරණා අතර අතිශයින් දුර්ලභ කාරණය එක බුදුහාමුදුරු කෙනෙක් ලෝකෙට පහළ වෙනවා කියන එක. පින්නතුන් අපි කවුරුත් වාසනාවන්ත වුණා බුදුහාමුදුරු වද නැතත් මේට අවුරුදු 2635කට මත්තේදී සිද්ධාර්ථ කුමාරයා හැටියට උපදිනු, මේට අවුරුදු 2600කට මත්තේදී සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ හැටියට මහා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සම්මා සම්බුද්ධත්වයට පත් වුණු සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඒ උන්වහන්සේගේ බුද්ධත්ව ජීවිතය තුළින් ගතවෙච්ච අවුරුදු 45ක කාලය තුළ දේශනා කරපු ශ්‍රී සද්ධර්මය ලෝකයේ තුල අදත් පවතිනවා පැහැදිලිව අපි කාටත් ප්‍රයෝජන ගන්නට. ඒ වාසනාව හිමි කරගත්තු සුපින්වතුන් හැටියට අපි සන්තෝෂ භාවයට පත් වෙන්න ඕනේ. මනුෂ්‍ය ජීවිතයක් ලැබලා සද්ධර්මයේ අහන්ත ලැබෙන සද්ධර්මයේ තියෙන යුගයක ජීවිතයක් ලබන්න ලැබුණා නම් ඒක වටිනා එකතුවක්. මනුෂ්‍ය ජීවිතයයි සද්ධර්මයයි මේ කාරණා දෙක එකතු වෙච්ච තැන තමයි කෙනෙකුට සසර දුක් නිමා කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඒ වාසනාව තියාගෙන ඒ වාසනාවන්ත හැටියට අපිට ඒ උදාර වාසනාව හිමි කරලා දුන්නු. අපි මිනිස්සේ හැටියට අපේ ජීවිතවල ඇති වෙච්ච පුණ්‍ය බල මහිමයත් එක්ක මිනිස්සු බවට පත් වුණා. ඒ මිනිස් ජීවිතේ වඩා ලස්සන අලංකාර ජීවිතයක් බවට පත් කරගන්න අවශ්‍ය කරන ධර්ම පද්ධතිය අපිට දායාද කළේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එනිසා උන්වහන්සේව සමරන උන්වහන්සේගේ ජීවිතයේ සිදුවෙච්ච ඒ තෙමගුල සීමාව සීපත් කරන උන්වහන්සේ අනුගමනය කරන ශ්‍රාවකයන් හැටියට උන්වහන්සේට පුදන්න තියෙන ඉහළම ක්‍රමය තමයි ප්‍රතිපත්ති පූජාව. ආමිස පූජාවත් අපි උන්වහන්සේ වෙනුවෙන් පාවිච්චි කරමු. මේ ක්‍රම දෙකෙන්ම අපි උන්වහන්සේට ගෞරව දක්වන්න, උපහාර දක්වන්න අපි කටයුතු සම්පාදනය කරගන්න. ඉතින් මේ වෙසක් දිනේ හෙට දිනේදී තමයි අපි ශ්‍රී ලංකාවේ මේ වෙසක් දිනේ හැටියට සමරන්නේ. මේ වෙනකොට මම හිතේ ලංකාවටත් වෙසක් දිනේ උදා වෙලා. එතකොට අපි හරියට ඒ નિયમિત දිනේ ආශ්‍රය කරගෙන මේ සතිය පුරා මේ ටොරොන්ටෝ විහාරස්ථානයේ ආශ්‍රය කරගෙන ආගමික වතාවතෙහි යෙදෙන පින්නතුන් එකතු වෙලා මේ විදිහේ බොහොම වටිනා පින්කම් මාලාවක් සූදානම් කරගත්තා. ඉතින් අද පින්කමේ අද මේ ධර්ම දේශනාවේ මාතෘකාව තමයි ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල තිබිච්ච අසාධාරණ ඥාන හයක් ගැන අපි කතා කරමු. ඒ ඥාන හය අතරින් එක දෙවැනි ඥානය හැටියට අපි හඳුනා ගන්න ආසයානුසයේ ඥානයයි අද අපේ ධර්මදේශනාවේ මාතෘකාව. මේ අසාධාරණ ඥානය අසාධාරණයි කියන එකේ අදහස මේ ඔය අදහස් සමහර වෙලාවට සමාජයේ පාවිච්චි කරනවා වැරදිලා. මේ අසාධාරණ වැඩක් මේක. ඈ සාධාරණ නොවන දෙයක්. පොදු නැති කාරණයක්. ඇත්තටම හරි ඒකේ ඒක අදහසක් ගත්තාම සමාජයේ කාටත් පොදුවේ සලකනවා නම් ඒක සාධාරණයි. කට්ටියකට එකයි එක විදියකටත් තව කට්ටියකට තව විදියකටත් මේ කටයුතු කරනකොට ඒක එතන අසාධාරණයක් තියෙනවා. අම්මා කෙනෙක් තමන්ගේ දරුවන්ට සාධාරණව සලකන පොදුවේ සමව ඒ විදියට කල්පනා කළහම මෙතන අසාධාරණයි කියලා කියන්නේ බුදුහාමුදුරු කෙනෙකුටම සුවිශේෂී වූ ඥානයන් තියෙනවා නම් ඒවට කියනවා අසාධාරණ ඥාන කියලා. අනිත් අයත් එක්ක සාධාරණ නැහැ. අනිත් අයට සාමාන්‍ය අයට හෝ නැත්නම් රහතන් වහන්සේලාට පවා ඒ ස්වභාවය නැහැ. ඒතකොට බුදුහාමුදුරු කෙනෙකුටමයි ඒ ඥානය සුවිශේෂී වෙන්නේ. එනිසා මේ ඥාන හයක් ගැන කතා කරන්නේ ඒ විවිධ ඥාන අපි බුදුහාමුදුරුව තුළින් දකිනවා. ඒ අතර මේ අද අපි කතා කරන්නේ අර බුදුහාමුදුරන්ටම සුවිශේෂී වූ ඥානයක් ගැන. බුදුහාමුදුරුව දකින්න නම් බුදුහාමුදුරන්ගේ දේශනාව දකින්න ඕන. දේශනාව තුළින් තමයි අපිට මේ උන්වහන්සේව හරියට දකින්න පුළුවන් වෙන්නේ. ඒ දකින්න නම් අපි මේ උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ පිළිබඳව අවබෝධය ලබන්න ඕන. දැන් මේ ධර්ම දේශනා මාලාව තුළිනුත් එක්තරා මාදිලියක අපි උත්සාහ ගන්නේ ඒ අපිට බුදුහාඳුරු දකින්න මේ සම්බුද්ධත්වයෙන් වසර 2600ක් සම්පූර්ණ වෙන අවස්ථාවේ අපි උත්සාහ ගන්නවා බුදුහාමුදුරුව දකින්න. අපි අද දවසේදීත් උත්සාහ ගනිමු ඒ සඳහා. පින්නතුනි හරි. දැන් මේ ආසය නුසය ඥානෙ වචන තියෙනවා එතන තුනක්. ආසය අනුසය ඥාන. දැන් මේ වචන තුනේ ඥානය කියලා කියන්නේ සුවිශේෂී හැකියාවක් දැනුමක් බුදුරජාණන් වහන්සේට තිබුණා මේ පුජ්‍යලයන් සත්වයන් හඳුනාගන්න ඒ අයගේ ක්ලේශ කොයි විදිහටද ක්‍රියාත්මක වෙන්නේ ආසය කියලා කියන්නේ පුජ්‍යලයන්ගේ මතු පිටින් දකින්න පුළුවන්කම තියෙන. නැත්තම් මේ හිතේ තියෙනවා මතු පිටින් හිතේ ක්‍රියාත්මක වෙන ස්වභාවයක් සහ හිතේ ඇතුලේ තැම්පත් වෙලා ක්‍රියාත්මක වෙන ස්වභාවයක් තියෙනවා. දැන් ආසය කියලා කියන්නේ මතු පිටින් ක්‍රියාත්මක වෙන ක්ලේශ සමුදාය හරහා පුජ්‍යල චරිත හඳුනා ගන්න. අනුසය කියලා කිව්වේ පුජ්‍යලයාගේ මානසික අභ්‍යන්තරය තුළ තැම්පත් වෙලා තියෙන ක්ලේශයන් අනුව පුජ්‍යලයන් හඳුනාගන්නේ. මෙන්න මේ ක්‍රම දෙක බුදුරජාණන් වහන්සේ ඉතා පහසුවෙන් කරගන්නට පුළුවන්කම ලැබුණා. පින්නතුනි එදා බුදුහාමුදුරු පහළ වෙන කාලේ බොහොම මේ මතවාද ගොඩාක් තිබිච්ච කාලයක්. දැන් අපිට එහෙම කියනකොට හිතෙනවා අද මතවාද නැද්ද කියලා. අද අපි ජීවත් වෙන පරිසරයේ මිනිසා විසින් මොනතරම් මතවාද ගොන්න කරපින්නාගෙන තියෙන්නේ. අපිට තේරෙනවා අපිම ඉන්න මේ පරිසරය තුළදී ඔබ ඔබ ආශ්‍රය නිශ්‍රය කරන ඔබේ හිත මිතුරන් අතරේ යම්කිසි අදහස් හුවමාරු කරගෙන බැලුවොත් මොනතරම් සංකල්ප රාශියකින් පිරිලද කොණු වෙලාද මේ සමාජයේ ඉන්නේ කියලා අපිට හොඳට තේරුම් ගන්නත් පුළුවන්. එදා ඒ ස්වභාවය තිබුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ තිබුණු ප්‍රධාන මතවාද දෙකක් තිබුණා. මොකද්ද මේ? සාස්වත දෘෂ්ටිය සහ උච්ඡේද දෘෂ්ටි. සාස්වත දෘෂ්ටිය කියලා කිව්වේ ආත්මයක් ගැන සැලකුවා මේ ආත්මයක් තියෙනවා ස්ථීරව දිගින් දිගටම යන භවයෙන් භවයට යන මේ එක භවයක් ඊළඟ භවයටත් ඒ ආත්මයම යනවා කියන සංකල්පය තුළ ආත්මවාදය පදනම් කරගත්තු සංකල්පය. ඒකට කියනවා මේ භවයෙන් භවයට දිගින් දිගට යන්නේ එකම ආත්මය. ඒ නිසා ඇතිවෙච්ච දෘෂ්ටිවාදයක්. ඒ වගේ විවිධ අඩු වැඩි වශයෙන් ඇති කරගත්තු මතවාදත් එක්ක ඇති කරගත්තු විවිධ කණ්ඩායම් හිටියා. ඒ අය ඔක්කොම එක ගොඩකට වැටුණා. ඒකත් කී හඳුනාගත්ත බුදුහාමුදුරු මේ අය සාස්වත දෘෂ්ටියෙන් යුක්තයි. දැන් අද බුදුහාමුදුරු වැඩ සිටින ජීවමාන අපිල අපි ළඟ තියෙන්නේ මොන වගේ ආත්ම දෘෂ්ටියක්ද කියලා බුදුහාඳුරු කියයි. නාසේ දේශනා කරන නාසේට පහසෙන් හඳලා ගන්න පුළුවන්. මොකද ඔබගේ හිත දකින්න පුළුවන් නිසා අපේ හිත උන්වහන්සේට දැකීමේ හැකියාව තිබුණා. එහෙම දැකීමේ හැකියාව උද අද උන්වහන්සේ හිටියනම් අපිට තියෙන මොන දෘෂ්ටියද තියෙන්නේ කියලා? ආත්ම දෘෂ්ටිය. දැන් අපිට පුනර්භවය පිළිගන්න ඕන මෙතනින් හැමෝ. දැන් පුනර්භවය පිළිගන්න නිසා බොහෝ දෙනා අපි කරන දෙයක් තමයි මේ කියන දෙයක් තියෙනවා. දැන් මේ වයසට ගියාම වැඩි වැඩි අය වැඩියෙන් පින් කරන්න පෙළඹේ. බොහෝ අය කියන කතාව තමයි යන තැනකට මොකක් හරි හොඳ දෙයක් කරගන්න ඕන කියලා. යන තැනක සුගතියක් කරගන්නයි මේ කරන්නේ. ඒක තුළ තියෙන්නේ මොකද්ද? මම කියලා කෙනෙක් ඉන්නවා. මම තව තැනකට යනවා. මම යනවා නම් මට තියෙන්න ඕන පින්. එනිසා පින් රැස් කරගන්න ඕනේ කියන සංකල්පය තුල තියෙනවා. එතන තියෙන්නේ කවුද? මේ මම තමයි එහාට යන්නේ කියන. දැන් මේ ආත්ම දෘෂ්ටිය කියන එක තමයි අපිට තියෙන මහා ප්‍රබල කාරණේ. අපිට ආත්ම දෘෂ්ටිය තියෙනවා කාරණා පහක් යටතේ 20 ආකාරයක්. අපිට ආත්ම දෘෂ්ටිය තියෙනවා කාරණා පහක් යටතේ 20 ආකාරයක. ඒවට කියන උපාදාන. උපාදාන කියන්නේ පහක් තියෙනවා, පංච උපාදාන. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියලා කොටස් පහක්. රූපය කියලා කිව්වේ මේ පඨවි ආපෝ තේජෝ ආයෝ වලින් හැදිලා අපිට මේ පේන්න තියෙන එක. පේන්න තියෙන කොටසට කියනවා රූප කියලා. වේදනා කියලා කියන්නේ විඳින දේවල්. වේදනා විඳිනවා, සැප වේදනා තියෙනවා, දුක් වේදනා තියෙනවා, මධ්‍යස්ථ වේදනා තියෙනවා. සංඥා කිව්වේ හඳුනා ගැනීම. අපි යමක් හඳුනා ගන්නකොට සංඥාවක් තමයි කරගන්නේ. දැන් ඔය මගදිගට එක එක තැන්වල මාර්ගයේ ගමන් කරන්න ඕන ක්‍රම පාවිච්චි කරලා තිනවා. අපි ඒකට පාවිච්චි කරන මාර්ග සංඥා කියලා. ඒ මාර්ගය හඳුනා ගන්න, මාර්ගයේ කොයි විදිහටද ගමන් කරන්න ඕන කියලා හඳුනා ගැනීම තමයි එතන සංඥා. අර විදිහට මේ සංඥා කියන එකෙන් අපි එක එක දේවල් හඳුනා ගන්න. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, ස්පර්ශ සංඥා, මේවා එක එක ඒවා හඳුනා ගැනීම. ඊළඟට සංඛාර. සංඛාර කියලා කිව්වේ අපි කුසල අකුසල හැටියට සංස්කරණය කරලා ගොඩනගන සංස්කාර. කර්ම, කර්ම බලවේගය එතන සංස්කාර හැටියට. තවත් සංස්කාර කියලා ක්‍රමයක් තියෙනවා. මේ මෙතෙන්දි කතා කරන්නේ අර කුසල් අකුසල් පදනම් කරගත්තු කර්ම බලවේගයේ පදනම් වෙච්ච සංස්කරණය. ඊළඟට විඥාන කියලා කිව්වේ මේ සියලු දැන හඳුනා ගැනීම. ඉන්ද්‍රිය පද්ධතිය හරහා ඇහෙන් ගන්න දැනීම, කනෙන් ගන්න දැනීම, නාසයෙන් ගන්න දැනීම, දිවෙන් ගන්න දැනීම, ශරීරයෙන් ගන්න දැනීම සහ මනසින් ගන්න දැනීම කියන මේ ඉන්ද්‍රිය හය පද්දේ යත්තේ ඇති කර ගන්නා වූ විඥාන. මේවා සමුච්ඡයක් හැටියට එකතු වෙන තියෙනවා. දැන් මේ කාරණා පහ යටතේ අපිට පින්නතුනි අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව අපිට තියෙනවා ආත්ම සංකල්පය. බුදුහාමුදුරු පෙන්නනවා රූපං අත්තතෝ සමනුපස්සති. අපි හිතනවා රූපය තමයි ආත්මය. නැත්තම් අපි හිතනවා රූපවන්තං වා අත්තං. මේ ආත්මය රූපවත් එකක්. ආත්මයට රූපයක් තියෙනවා. එහෙමත් නැත්තම් අපි හිතනවා අත්තනී වා රූපං. ආත්මයෙහි රූපය තියෙනවා. එහෙමත් නැත්නම් අපි හිතනව පින්නතුනි රූපස්මින් වා අත්තා රූපයෙහි ආත්මය තියෙනවා. දැන් කාරණා හතරක් කිව්වේ කොහොමද? රූපං අත්තතෝ සමනුපස්ස. රූපය ආත්මයයි කියලා හිතනවා. එහෙම නැත්නම් ආත්මය රූපවත් එකක් කියලා හිතනවා. එහෙමත් නැත්තම් ආත්මයෙහි රූපය තියෙනවා කියලා හිතනවා. එහෙමත් නැත්තම් රූපයෙහි ආත්මයක් තියෙනවා කියලා හිතනවා. මේක අපි සමහරවිට අපි දැනුවත්ව සමහරවිට අපි නොදැනුවත් බොහෝ වෙලාවට අපි නොදැනුවත්වම මේ සංකල්පය අපිට උඩ නැගෙනවා. ඔය විදිහට වේදනාවත් ඔය විදිහටම හැදෙනවා. වේදනාවෙත් ඔය ක්‍රම හතරටම අපිට ආත්මවාදී වෙනවා. සංඥාවෙත් ඔය විදිහටම ආත්මවාදී වෙනවා හතර ආකාරයකට. සංස්කාරවලත් ඔය විදිහටම ආත්මවාදී වෙනවා. විඥානයේත් ආත්මවාදී වෙනවා. දිනතන දැන් ආත්මවාදයක් අපි ගත්තට එතන එතකොට මම දැන් ආත්මවාදයක් කෙනෙකුට ඇති වුණාට පස්සේ එතෙන්දි හිතනවා මොකද්ද? අහං රූපං. රූපය කියලා කියන්නේ මම. මම රූපං. රූපය මගේ. ඉස්සෙල්ලා රූපය මම වෙනවා. රූපය මම කරගත්තට පස්සේ මම වෙන හැමදේම ඊට පස්සේ මම කියලා කෙනෙක් ඉන්නකොට මගේ කියලා දෙයක් හදාගන්න. ඉස්සෙල් හදාගන්න මම කියලා එක්කෙනෙක්. මම කියලා කෙනෙක් හදාගත්තට පස්සේ මගේ කියලා දේවල් හදාගන්න. දැන් අපිට තියෙන්නේ ඔබට තියෙන සම්පත් මොනවද ඔක්කොම? අපි කියන්නේ අපිට ගියක් තියෙනවා නම් මගේ කි. අපිට වාහනයක් තියෙනවා නම් තම තමන්ට වාහනයක් තියෙනකොට මගේ වාහනය. විවාහ වෙච්ච මහත්මයෙක් කියන නෝන දිහා දෙකලා මගේ දෙරින්ද. විවාහ වෙච්ච නෝන කියන මහත්ය දිහා මේ මගේ සාන්තුෂ. මොනවද දැන්? මම ඉන්නෝ ඊට පස්සේ දැන් මට අයිති දේවල් අයිති හදන. දැන් මේ ඔක්කොම අර ආත්මවාදය පදනම් කරගෙන හදාගෙන හදාගෙන ගොඩනැගෙන දේවල්. ඔය සම්මුති ලෝකයේ තුල එහෙම එකක් තියෙනවා. සම්මුතිය එහෙම එකක්. නමුත් ගැඹුරින් විග්‍රහ කරලා බැලුවාම එහෙම එකක් නැහැ. සම්මුතියේදී අපිට මම කියන වචනේ පාවිච්චි කරන්න නැතුව භාවිතේ කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. මම කියන එක පාවිච්චි කරන්න වෙනවා. හැබැයි මේ යථාර්ථයට යනකොට අපිට මම කියන සංකල්පයක් විතරයි කියලයි අපිට තේරුම් ගන්න. හේතුව දැන් අපි කියලා කියන්නේ අපේ ජීවිතය කියලා කියන්නේ ඔබ කියලා කියන්නේ ඔබේ ජීවිතය කියලා කියන්නේ මේ කාරණා පහක එකතුවක්. මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පහේ එකතුව නම් මේ පහ මොනවා? මේ පහ ගැන බුදුහාමුදුරු විග්‍රහයක් කරන ලස්සන. රූපේ හරියට පේන පින්දූප මං රූපං රූපය කියන එකට හරියට පේන පින්දක් වගේ පේන පින්දු දැකලා ඇතිනේ සමහරලාට ඔබ ලේසි හොයා ගන්න සබම් පේනත් එක්ක නේ මොකද වෙන්නේ මේ තියෙනවා විනාශ වෙනවා ඇති වෙනවා විනාශ වෙනවා පෙන පින්දට ස්ථිරත්වයක් තියෙනවද නැහැ රූපය හරියට ඒ වගේ එකක් වේදනා බුබුලූපම වේදනා හරියට බුබුලක් වගේ දියවියෙන් දැන් ඔය දියැලක් ළඟදී දියැලෙන් උඩින් උඩින් වතුර වැටෙනකොට යට තියෙන මේ වතුර එකතු වෙන තැන මොකද වෙන්නේ? එතන දිය බිබුල් හටගන්නවා. හැබැයි ඒ හටගන්නවත් එක්කම ඒවා විනාශ වෙනවා. ඇති වෙනව නැති වෙනව. වේදනා බුබුලූපම මරීචි කූපමා සංඥා සංඥාව කියන එක හරියට මිරිඟුවක් වගේ දැන් මේ අපි හඳුනා ගන්න සංඥා කියන ඒවා ඔක්කොම මිරිඟු හා සමානයි මිරිඟුව කියන එක දන්නවා දැන් සමහරලාට මේ ඉදිරියට හොඳ පෑවිලි තියෙන දවසක මෙහෙ වුණත් ඔය මේ ඍජු මාර්ගයක ඉස්සරහා බලාගෙන යනකොට පේනවා වතුර තියෙනවා වගේ ඈත. දිය සීරාවක් තියෙනවා වගේ පේනවා. දැන් මේකට රැවටෙන මුවා මෝ ඉන්න පරිසරයේදී මුවා මේ ග්‍රීෂ්ම සමයේදී පායන කාලෙදී වතුර හොයාගෙන යන මුවාට ඈතින් මේ පොළව දිලිසෙනවා වතුර තියෙනවා වගේ පේනවා. ඉතින් මුවා එතෙන්ට යන එතෙන් ගියා මෙතන නැහැ ඉන්නේ. ලං වෙන්න එහෙම එකක් නැහැ. දුරින් ඉන්නකොට පේනවා මෙහෙම එකක්. නමුත් දෙයක් නැහැ. ආදී ඒක සංඥාව කියන එක අපි සංඥා හැටියට හඳුනගන්න හැම එකක්ම මිරිඟුවක් වගේ. මිරිඟුවක් වගේ කියන එක දැන් ඒක පුංචි අදහසක් ගමු අපි. දැන් ඔබ හඳුනාගෙන තියෙන දෙයක් තියෙමු. දැන් අපි මේ මේසයක් කියලා එකක් හඳුනාගෙන තියෙනවා. මෙතන අපිට හඳුනාගෙන තියෙන දේ යම්කිසි කාරණා රාශියක එකතුවක් තියෙන මෙතන. අපිට මේ කාරණා ටිකට එකතු වෙ හැදිච්ච එකෙන් අපි තීරණය කරලා තියෙනවා අපි මේ මෙන්න මේකේ නම මේකයි කියලා. මේසය නැත්තම් කතික ආසනේ කියලා එකක් හදා අපි නමක් දීලා තියෙනවා. ඒක පොදු සංස්කරණයක්. සම්මුතිය. හැබැයි මෙය අපි වෙන් කළා බැලුවොත් මුලින් වෙන් කළා ලෑලි ටිකක් වෙන් කළා බැලුවාම ලෑලි එනයි තියෙන්නේ. ඊට පස්සේ මේ ලෑලිත් ආපහු කොටස් කොටස් වලට වෙන් කළා බැලුවාම එතන ලෑලිත් නැතුව යනවා. ඒ ටිකක් තව පොඩියට පොඩියට කැඩුනහම එතන අංශු ටිකක් තියෙනවා. එතන අපි හඳුනාගත්තු අර කතිකාසනේ හෝ මේසේ නැහැ. එතකොට මේ හැම දෙයකම තියෙන්නේ කාරණා රාශියක් එකතු වුණාට පස්සේ ඒවට අපි වෙන නමක් දීලා තියෙනවා. අපේ ජීවිතෙත් එහෙමයි. ඔබේ ශරීරය මේ අපේ රූපය මේ රූපයත් ඒ විදිය තමයි සකස් වෙලා තියෙන්නේ. මේකටත් අපි නම් දීලා තියෙනවා. හැබැයි සංඥා හැටියට හඳුනාගෙන තිබුණාට මේ හඳුනා ගැනීම තුල තියෙන්නේ මිරිඟුවක්. ඊට පස්සේ සංඛාරක් හද රූපම කර්ම හැටියට එකතු කරගෙන තියෙන සංස්කාර කියන ඒවා හරියට කෙහෙල් ගහක් වගේ. කෙහෙල් ගහේ හරයක් හොයන්න ගියොත් අපි කෙහෙල් ගහෙන් අරටු හොයන්න ගියොත් කෙහෙල් ගහ පතුරු ගහලා බැලුවහම අපිට කෙහෙල් ගහෙන් අරටුවක් හොයාගන්න හම්බ වෙන්නේ. සංස්කාර ඒ වගේ කියලා බුදුහාඳුරු උපමා කරනවා. විඥාන විඥානය කියන එක හර බුදුහාඳුරු උපමා කරනවා මායූපමා විඥාන. විඥාන කියන එක අපිට මේ ගොඩනැගිලා තියෙන දැනුම් කියන ඒවා, දැනීම කියන එක මායාවක්. දැන් එතකොට මේ කියන කාරණා පහ එකතු කරගත්තු එකටනේ අපි ආත්මයක් කියලා ගත්තේ. එතකොට මේ ඔක්කොගෙම තියෙන්නේ පැහැදිලි කමක් නැතිකම, ස්ථිර කමක් මේ කිසිවක නැහැ. රූපෙත් නැහැ, වේදනාවෙත් නැහැ, සංඥාවෙත් නැහැ, සංස්කාරවලත් නැහැ, විඥානෙ. එහෙම නැති කාරණා පහක් එකතු කරලා හැදිච්ච එකට කියනවා එතන එකක් ඉන්නවා කියලා. එහෙම හදාගෙන ඊට පස්සේ එතෙන්ට ගොඩක් දේවල් මම කියලා දීලා තියෙනවා, මගේ කියලා දීලා තියෙනවා. මේවා වෙනස් වෙනකොට, එක විදිහට පවතින්නේ නැති වෙනකොට, මම වෙනස් වෙනකොට මට වේදනයි. ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස. මේ හැමදේම ඇති. ඉතින් මේ බුදුහාමුදුරේ මේ විදිහට විග්‍රහ කරනවා. දැන් පින්නතුනි, හරි. ආශය කියන කොටසේදී බුදුරජාණන් වහන්සේට පුදුම හැකියාවක් තියෙනවා. මේ පුජ්‍යලයා තුල තියෙන්නේ කුමන මතවාදයක්ද, කුමන දෘෂ්ටියක්ද, කුමන දෘෂ්ටියකින් යුක්තවද කටයුතු කරන්නේ? මෙයා තුල ආත්ම දෘෂ්ටිය තියෙනවා, භවෙන් භවයට යන ස්ථිර ආත්මයක් තියෙනවා කියන දැක්ම තියෙන කෙනෙක් කියලා බුදුහාමුදුරන්ට හඳුනා ගැනීම හැකියාව. ඊළඟට බුදුහාමුදුරන්ට හැකියාව තියෙනවා මේ තැනැත්තාගේ විශ්වාසය මේ භවයෙන් එහාට මොකුත් නැහැ. එයා ආත්මවාදය පිළිගන්නේ නැහැ. එහාට තියෙන තත්ත්වයක් නැහැ. මේ ජීවිතේ මෙතනින් එයාට මරණයෙන් පස්සේ ඔක්කොම ඉවරයි. ඊට පස්සේ ඇති වෙන ස්වභාවයක් නැහැ කියන එක. ඒකට කියන උච්චේ දෘෂ්ටිය. නැවත භවයක් ගැන විශ්වාස නොකරන උච්ඡේද දෘෂ්ටිය තියෙනවා කියලා බුදුහාමුදුරන්ට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. උන්වහන්සේ වැඩ සිටින මෙතන ඉන්න මේ විශාල පිරිසක් ඉන්නෝනේ. මේ එක එක්කෙනා එක එක්කෙනා ගැන විග්‍රහ කරගන්න පුළුවන්. ඔබ ගැන විග්‍රහ කරගන්න. ඔබට තියෙන මොන දෘෂ්ටිය? ඊළඟට මෙතන ඉන්න කෙනෙකුට අපි හිතමු මේ දෘෂ්ටි දෙකම නැහැ. ස්ථිර ආත්මයක් භවයෙන් භවයට යනවා කියන සාස්වත දෘෂ්ටියක් නැහැ. මේ භවයෙන් සියල්ලම ඉවරයි කියන උච්ඡේද දෘෂ්ටියක් නැහැ. හැබැයි එයාට තියෙනවා, ඊළඟට තියෙනවා කාරණා. මොකද්ද? හේතුඵල ධර්මයේ මත පදනම් වෙච්ච ක්‍රියාවලියක් මේ තියෙන්නේ කියලා හඳුනාගත්තු වැඩපිළිවෙලක්. එයාගේ දෘෂ්ටිය තියෙන්නේ එහෙම එකක්. මේ හේතු නිසායි මේ ඵලය තියෙන්නේ. මේ හේතුව තියෙනකන් සසර පැවැත්මක් තියෙනවා කියලා අර හේතුඵල ධර්මයේ මත පදනම් වෙච්ච දැක්මක් තියෙනවා කියලා අනුපුජ්‍යලයන්ගේ ඒ දෘෂ්ටීන් අනුපුජ්‍යලයන් හඳුනා ගැනීම හැකියාව බුදුහාමුදුරන්ට තියෙනවා. ඊළඟට තව පැත්තකින් මේ ලෝකයේ ඉන්න මිනිස්සු ක්ලේශයන්ගෙන් බරිත වෙලායි, කාමයන්ට කැමති, කාමයන් තමයි හොයන්නේ, කාම වින්දනයට තමයි කැමති, කාම වින්දනයට අදාළ දේවල් තමයි හොයන්නේ කියලා බුදුහාමුදුරන්ට මිනිසුන්ව තේරුම් ගන්න පුළුවන්. ඊළඟට උන්වහන්සේට ඒත් එක්කම තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා, පැහැදිලි කරගන්න දකින්න පුළුවන්කම තියෙනවා මේ කෙනා කාමයෙන් වෙන් වෙන්න කැමති කෙනෙක්. කාමයේ පස්සේ මෙයන් කෙනෙක් නෙමෙයි. කාමයෙන් විමුක්ත වීමට, විනිර්මුක්ත වීමට. කැමති කෙනෙක් ඒ සඳහා උත්සාහ ගන්න කෙනෙක් කියලා හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් ඒකත් කියන වචන දෙකක් හීනාදිමුත්තික සහ පනීතාදිමුත්තික කියලා. හීනාදිමුත්තික කියන්නේ හීන අදහස් තියෙනවා, හීන වැඩසටහන් තියෙනවා, හීන ආශ්‍රේණිත්වය තියෙනවා. ඒ කියන්නේ හීනයි කියන එකේ අදහස් කියන්නේ පහත් උසස් නැති ක්‍රියාවලියක තමයි යෙදෙන්නේ. පංචකාම සේවනයේ කියන එක උසස් එකක් හැටියට නෙවෙයි බුදුහාමුදුරුවෝ දකින්නේ. ඒකෙන් යම් කිසි කෙනෙක් මිදෙන්න උත්සාහ ගන්නවා නම් අන්න ඒ තමයි උසස් කාරණේ බවට පත් වෙන්නේ. ඇහැ පිනවන්න, කන පිනවන්න, නාසය පිනවන්න, දිව පිනවන්න, කය පිනවන්න අපේ සාමාන්‍ය ලෝකයේදී සාමාන්‍ය මිනිසා ක්‍රියාත්මක වෙන්නේ මේ පංචේන්ද්‍රයන් පිනවන්න. ඒ පිනවන්න යද්දි කොහොමද යන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේවා හරහා තමයි ඒ වින්දනයන් හොයාගෙන යන්නේ. දැන් බලන්න එතකොට ඔන්න ඔය විදිහට බුදුහාමුදුරන්ට මේ මිනිසුන්ගේ ක්‍රියාකාරීත්වය තුළ තියෙන උඩින් හිතන ඒ වගේම ක්‍රියාත්මක වෙන විදිය හොඳින් හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ හැකියාවේ පළවෙනි කොටස තමයි ආසය. එය බුදුහාමුදුරන්ට තියෙන සුවිශේෂී අසාධාරණ ඥානයේ කොටස. ඊළඟ කොටස තමයි අනුසය. මිනිසුන්ගේ හිත් ඇතුලේ තැම්පත් වෙලා තියෙන දේවල් තියෙනවා. එතනතන දැන් අපි හිතලා බලමු. මෙතන තියෙනවා හොඳ මේ දැන් ටික වේලාවකට කලින් ගිනි ගහපු දර ගොඩක්. දැන් දර ටික කොම් පිච්චිලා. හැබැයි පේන්න තියෙන්නේ අලු ටික. දැන් ටික වේලාවකට ඉස්සෙල්ලයි මේ ගින්නේ මේ පත්තු වෙලා ඉවර වෙලා තියෙනවා. හැබැයි ඉවර වුණාට අර අලු යට තියෙනවා ගිනි. පත්තු වෙන්න අදාළ මොනවා හරි ලැබුණා නම් කොළයක් හෝ වෙන දර කැවැල්ලක් හෝ තව එකක් ඇටෙන්ට වැටුණා නම් ආපහු මොකද වෙන්නේ? ගින්න හටගන්න. ඒ වගේ පින්නතුනි මේ මිනිසුන්ගේ චිත්ත සංතානයේ අන්තරේ නිදාගෙන ඉන්න කෙලෙස් තියෙනවා. ඒවා හතක් ගැන කතා කරලා තියෙනවා. අපේ හිතවල, අපි කාගේ හිතවල ඔය ක්ලේශ හතක් නිදාගෙන ඉන්නේ. ඒ නිදාගෙන ඉන්න හත තමයි රාගානුසය, පටිඝානුසය, මානානුසය, දිට්ඨියනුසය, විචිකිච්ඡානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය. ඔය හත් දෙනාම නිදාගෙන ඉන්නවා අපි කාගේත් මනසවල. මේ හත් දෙනාට අරමුණු ආවහම තමයි නැගිටලෙන්නේ. විතින් විත විතින් විත නැගිටලෙනවා. දැන් බුදුහාමුදුරන්ට උන්වහන්සේට උන්වහන්සේ ළඟට එන කවුරු හරි පුජ්‍යලේ හොඳින් හඳුනාගෙන ඒ පුජ්‍යලයාට අදාළ විදිහට උන්වහන්සේට ධර්ම දේශනා කරන්න හැකියාව ලැබුණේ මෙන්න මේ විශේෂ ඥානය නිසා. එතකොට බුදුහාමුදුරන්ට දකින්න පුළුවන් මේ එන පුජ්‍යලයාගේ අභ්‍යන්තරයේ තැන්පත් වෙලා තියෙන මොන සංකල්ප මතද මේ පුජ්‍යලයා ක්‍රියාත්මක වෙන්නේ කියලා දකින්න පුළුවන්. දැන් අපිට හිතන්න පුළුවන් මේ තැනැත්තා කාමයන්ගෙන් වෙන් වෙලා ඉන්නේ. එයා කාමයන් අතහරින් කාමයන් පසුපස්සේ යන්නේ නැහැ. හැබැයි එහෙම නොවුනට මෙයාට මෙයාගේ කාම සංකල්ප හිතේ තැන්පත් වෙලා තියෙනවා. අරමුණක් ආවොත් මේවා මතුවෙන්න පුළුවන්. ඒ අරමුණ අනුව පුජ්‍යලයාගේ කාම සංකල්ප මතුවෙලා ඉස්සරහට ඇවිල්ලා ප්‍රයත්නක වෙනවා. දැන් නිදාගෙන ඉන්න කෙනෙක් නැගිටිනවා ක්‍රියාත්මක වෙනවා වගේ වැඩසටහන. ඒ ස්වභාවය අපි කාගෙත් ක්‍රියාත්මකයි. දැන් අපි හිතලා බලමු මෙහෙම පුංචි අදහසක් ඇතියට. ඔය කෙනෙකුගේ චිත්ත සංතානගතව පවතින කාම සංකල්පය. දැන් මේ වෙලාවේ මේ කෙනෙකුට එහෙම සංකල්පයක් නැති වෙන්න පුළුවන්. දැන් හැබැයි හිතේ නිදාගෙන ඉන්නේ. ඒ මතුවලා එන්නේ ඊට අදාළ අරමුණක් ආවා. අරමුණ එනකොට පුජ්‍යලයා ක්‍රියාත්මක වෙයි. අපි හිතමු මේ වැඩිහිටියන්ට බොහොම හිතන්න පුංචි උදාහරණයක් ගන්න. තරුණ පිරිමි ළමයෙක් ඉන්නවා. ඒ ළමයා බොහොම සංවර කෙනෙක්. හැබැයි මේ තරුණ පිරිමි ළමයා ළඟින් ටිකක් හොඳටම මේ විනීතව ඇඳගත්තු ඇඳුමක් නෙමෙයි, ටිකක් ඇඟපසඟක් පේන විදිහට ඇඳගත්තු තරුණ ගෑනු ළමෙක් ළඟින් යන. මේ වෙලාවට අර කොච්චර සංවර වෙලා හිටියත් අර පිරිමි ළමයාගේ මනස තුල තියෙන සංකල්ප ඉස්සරහට එනවා. ඔක දෙපැත්තටම වෙන. ඒ මං උදාහරණයක් හැටියට හිතා ගන්න විතරයි ඒක මතු කළේ. ඒ විදිහට කෙනෙකුට කෙනෙකුගේ ජීවිතය තුළ මේ අභ්‍යන්තරය තුළ ක්‍රියාත්මක වෙන සංකල්ප අතර ඉතාමත් තේරුම් ගත යුතු කාරණා ටිකක් තමයි මේ. බුදුහාමුදුරන්ට මේක දකින්න පුළුවන්. කාම රාගානුසේ රාගය මතුවෙලා ක්‍රියාත්මක වෙන. පටිඝානුසේ දැන් අපිට හිතන්න පුළුවන් දැන් මේ කෙනා හරිම හොඳ කෙනෙක්, හරිම අනිත් අයට උදව් කරන මේ බොහොම කාරුණික පුජ්‍යලේ. හැබැයි මේ මනුස්සයට තරහා කියලා දකින්න පුළුවන්කම බුදුහාමුදුරන්ට තියෙනවා. ඒ කියන්නේ පටිඝය කියන එක අභ්‍යන්තරයේ තැම්පත් වෙලා තියෙනවා නම් එයාට අරමුණ ආපු ගමන් එයා කේන්ති ගන්න කෙනෙක් බවට පත් වෙනවා. හැබැයි පටිඝය සම්පූර්ණයෙන් මනසේ නැත්තම් එයා කේන්ති ගන්නේ දැන් අපිට අපිවම තේරුම් ගන්න පුළුවන්. අපිට අරමුණු වෙනකොට අපි කියමු බොහොම සතුටින් මේ ගමනක් යන සූදානම් වෙලා එළියට බහිනකොටම කාලාන්තරයක් තිස්සේ තරහෙන් හිටපු මිනිස්සෙක් ඉස්සරහට හම්බ වෙනවා. බොහොම සතුටින් යන්නේ මේ ගමන. හැබැයි මෙහෙමයි, ඒ වෙලාවේ මේ තරහක් තිබුණේ නැහැ හිතේ. එළියට බහිනකොට අර මනුස්සයා දැක්කා විතරයි අපිව කේන්තියෙන් පිපිරෙන්න පටන් ගන්න. ඇයි? අර අභ්‍යන්තරයේ නිදාගෙන හිටපු පටිගය නැගිටලෙනවා. මේක මේ ස්වභාව මේ එක කාරණයක් විතරයි මම කිව්වේ. ওই විදිහට විවිධ හේතු නිසා පටිගය නැගිටලා. ඊළඟට බුදුහාමුදුරන්ට දකින්න පුළුවන්කම තියෙනවා. මේ මනුස්සයා හරි නිහතමානී මනුස්සෙක්. ඒ වුණාට මේ මනුස්සය ළඟ මානෙය තියෙනව නිදාගෙන. අපි කියනවා නිහතමානී මනුස්සෙක් කියලා. අපි අපිට උඩින් පේනවාට නිහතමානී වගේ බොහොම ගුණගරුකව කටයුතු කරනවා, අනිත් අයට ගරු කරනවා, හැමදේම කරනවා. හැබැයි අවස්ථාවක් ආපු ගමන් මානෙයට පත් වෙනවා. මානෙන් යුක්ත වෙනවා. මානය තියෙන ක්‍රම තුනකට. සෙය්‍යමාන, සදිසමාන, හීනමාන කියලා ක්‍රම තුනකට මන්නේ. මම උසස් කියලා අනිත් අයට වැඩිය මම උසස් කියලා මනිනු. අනිත් අයත් එක්ක ගලපල සමාන කරලා මනිනු. අනේ ඒ කට්ටිය එක්ක මට පෑහෙන්න බෑ. ඒ කට්ටිය දැන උගත් අය, ඒ කට්ටිය ලොකු අය. මම එහෙට යන්න මං සුදුසු නෑ. හීනමාන. මේ විදිහට මේ ක්‍රමවලින් අපිව මනින්න පටන් ගන්න. ඒ කාරණා උද ක්‍රියාත්මක වෙන. දැන් පුජ්‍යලයක් ළඟට ගියාට පස්සේ තමන් එකට වාඩි වෙලා ඉන්නකොට සමහරට එක මේසෙක වෙන්නේ නැති වාඩි වෙලා ඉන්න. වාඩි වෙලා ඉන්නකොට ටිකක් වෙලා යනකොට හිතනවා නම් ගම් විමසලා ආපු මෙයා අපේ කුලයට ගැලපෙන කෙනෙක් නෙවෙයි. මුලින් එහෙම අදහසක් තිබුණේ නැහැ. ටිකක් විමසාගෙන යනකොට ඔන්න කුලමල ભેද මනින්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? අර මානය කියන එක ඉස්සරහට ඇවිල්ලා ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ එක්ක ගැටෙනවා. ඊට පස්සේ නැත්තම් එතනින් අයින් වෙලා යනවා. තරහකුත් ඒ වෙලාවේ ගන්නවා. මේ මානය කියන එක අපි තුල තියෙන ක්ලේශය, ඇඟිලි ඉන්න අනුසය. ඊළඟට දිට්ඨානුසය. දැන් මේ බෞද්ධයන් හැටියට බුදුහාමුදුරන්ගේ මේ ධර්ම මාර්ගයේ පිළි අරගෙන මේ ධර්ම මාර්ගයේ අනුගමනය කරමින් මේ ආර්ය මාර්ගයේ කටයුතු කරනවා. අපි හිතමු අපි ගැන, ඔබ ගැන ඔබ හිතන්. ඔබ මෙහෙම වාඩි වෙලා හිටියට අද දැන් බණ අහන්න ආවට බෞද්ධ නම් අබෞද්ධ අය ගැන නොහිතෙන්නකෝ. බෞද්ධ නම් ඔබ, බෞද්ධ ඔබට මේ ආර්ය මාර්ගය ගැන කටයුතු කරන අතරෙම තවත් කොච්චරනම් දෘෂ්ටියින් එක්කද ඔබ ඉන්නේ? ඔබ තව කොච්චර දේවල් විශ්වාස කරගෙන ඉන්නවා? දෙවියන් ගැන විශ්වාස ඔබේ හිතේ තියාගෙන ඇති? ඈ, ඉරහඳ තාරකා ගැන විශ්වාස තියාගෙන ඇති? නැත්තම් පාරම්පරික විවිධ සිරිත් විරිත් ගැන විශ්වාස තියාගෙන ඇති? ඒවා පිළිබඳ සමහරලාට බුදුහාමුදුරන්ගේ මේ ධර්ම මාර්ගයටත් වැඩිය විශ්වාසයෙන් කටයුතු කරන දේවල් හිතේ තියාගෙන ඇති? ඒවා තියාගෙන යනකොට අපි කියනවා මොන කෙනෙක් පුජ්‍යලේ මොකක් හරි තදබල අපහසුතාවයකට පත් වෙන, අසනීපයකට පත් වෙන, අසනීපයටපත් වෙලා ඉන්න වෙලාවේ, අසනීප වෙනවා කියලා කියන්නේ ඕනෑම ධනවතෙක්, ඕනෑම බලවතෙක් අසරණම වෙන වෙලාව තමයි ලෙඩ වෙන වෙලාව. එතකොට ලෙඩ වෙනකොට මොකද හිතෙන්නේ අපිට? අපි කොච්චර මේ බුදුහාමුදුරන්ගේ බණ දැනගෙන හිටියත්, මේ ධර්මය දැනගෙන හිටියත් අපිට දෙවියන්ගෙන් හරි පිහිටක් ලැබෙනවා නම් එතෙන්දී අපි දෙවියන්ගේ පිහිට යදින. ඒ අපේ දෘෂ්ටිය පදනම් කරගෙනයි අපි ඒ කටයුතු. අපේ මනස තුල දෘෂ්ටිය අනුසයක් හැටියට තැම්පත් වෙලා තියෙනවා. අර අවස්ථාව ආවම මතුවෙලා ක්‍රියාත්මක වෙනවා. ඊළඟට විචිකිච්ඡා. විචිකිච්ඡාව ගැන සැකේ. දැන් ඔබ බෞද්ධයන් හැටියට මේ බුදුදහම ගැන බොහොම ගරු කරලා ඒ දහමේ කටයුතු කරගෙන යනවා. හැබැයි ඔබට ඔබේ විචිකිච්ඡාව සැකයේ කියනෙ හිතේ ඇතුළේ තැන්පත්වල දෙනවා. මොනවද සැක කරනවා? අටක් ගැන. බුදුහාමුදුරුව ගැන, ධර්මය ගැන, සංඝයා ගැන, සීලය ගැන, ඊට පස්සේ මේ අතීත භවයන් ගැන, අනාගත භවයන් ගැන, අතීත අනාගත භවයන් දෙකම ගැන, සහ පටිච්ච සමුප්පාදය ගැන ඔබට සැක ඇති වෙන්න පුළුවන්. මේ සැක ඇති වෙන ඇතුලේ තැම්පත් වෙච්ච අනුසයක් තියෙනවා. ඊළඟට භව රාගානුසය. දැන් බෞද්ධය හැටියට අපි ප්‍රාර්ථනා කරන්නේ නිවන. කොච්චර නිවන ප්‍රාර්ථනා කරගත්තත් අපිට භවයක් ගැන අදහසක් තියෙනවා. මම අර කලිනුත් මතක් කළා, ඊළඟ භවය හොද කරගන්න ඕනේ කියන එක තමයි අරමුණ. කවර අරමුණකින් හෝ නිවන් දකින්න ඕන කියන අරමුණට වඩා, කවර ක්‍රමයකින් හෝ නිවනට යන්න ඕන කියන එකට වඩා, ඊළඟ භවය හොඳ කරගන්න ඕනේ කියන සංකල්පය අපි ළඟ තියෙනවා. එතකොට එතන තියෙනවා ඇතුළේ තැම්පත් වෙලා මේ භවය පිළිබඳව රාගයක්, ඇල්මක්. කවර භවයක හෝ භව තියෙනවා තුනක්, කාම භව, රූප භව, අරූප භව කියන. කාම ලෝක 11ක් තියෙනවා. ඊට පස්සේ රූප ලෝක තියෙනවා, අරූප ලෝක තියෙනවා 20ක්. ඔක්කොම ලෝක 21ක් තියෙනවා. දැන් මේ කවර ලෝකයක හෝ උපදින්න අපි කැමති? දැන් ලංකාවෙ ඉන්නකොට කැමති වුණා කැනඩාවට එන්න නේ. ඒ වගේ දැන් මනස ලෝකේ ඉන්න අය කැමති දිව්‍ය ලෝකෙට යන්න. හිතාගන්න ලංකාවේ ඉඳලා වහම කැනඩාව දිව්‍ය ලෝකයක් වගේ නම්, ලංකාවේ ඉඳලා ප්‍රශ්න වලින් මිරිකලා මිරිකලා ඒවැයින් මිදෙන්න සුරත් තැනක් හැටියට අපි හොයාගෙන ආපු මෙතන සැපයිද, කොච්චර පහසුයිද, හොඳයිද කියලා තේරුම් ගත්තාම හිතා ගන්න පුළුවන් මනස ලෝකයයි දිව්‍ය ලෝකයයි කොහොමද කියලා. ඒ කොහෙත් ස්ථිර සැපක් නැහැ. හැබැයි නිවන ගැන හරියට දන්න කෙනා ඇත්තටම දැන් බුද්ධිමත්ව නැතුව ධර්මය ගැන අදහන කෙනාට, තේරුම් ගන්න උත්සාහ ගන්න කෙනාට නිවන කියන එක පුරයක් වෙනවා. තවත් තැනක්. හැබැයි නිවන කියන්නේ කොහෙවත් තැනක් නෙමෙයි. නිවන කියන්නේ සියල්ලෙන් අත්මිදිච්ච තැන කියලා කිව්වොත්, සියල්ල සියලු දුක් දුරු වෙච්ච ස්වභාවය කියලා කිව්වොත්, එතන කිසිදු සැපයකුත් දුකකුත් නැහැ කියලා කිව්වොත් කවුරුවත් කැමති වෙන්නේ නැහැ. අවබෝධයෙන් එය තේරුම් නොගත්තු අය. හැබැයි අවබෝධයෙන් හිටපු අය, බුද්ධිමත්ව කල්පනා කරන අය නිවන කියන ස්වභාවය තුල තියෙන්නේ කුමක්ද කියලා හඳුනාගත්තා. මේ නිවන තුල තියෙන්නේ නැවත භවයක් නැතිවීම. ඒ කියන්නේ මේ හේතුඵල ධර්මයේ ක්‍රියාකාරීත්වය නතර වෙච්ච තැන කියලා හඳුනාගත්තා මන්නේයා. ඒක එතෙන්ට කැමති. ඒක තමයි එතකොට මේ භව රාගානුසය. මේක තියෙනවා අපිට. අන්තිම කාරණය අවිජ්ජානුසය. අපි දැන් කොච්චර උත්සාහ ගත්තත් බණ අහනවා අහනවා අහනවා, දැන් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න තුරුම මොකද්ද තියෙන්නේ? අවිද්‍යාව. අපි චතුරාර්ය සත්‍ය කරුණුව හැටියට කියන්න දන්නවා. මේ දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ, මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියන්න දන්නවා, මේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය කියන්න අපි දන්නවා. මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරේ සත්‍ය කියලා කියන්න අපි දන්නා. නාමිකව අපි කියන්න දන්නා. ඇත්තටම මේ ස්වභාවය හොඳටම අවබෝධ වෙනකොට අපි තුල ඔය තියෙන ප්‍රශ්න ටික ඔක්කොම නැති වෙනවා. හැබැයි ඒක දැන් කොච්චර ඇහුවත් මේ ධර්මයේ මේ චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න අපහසු වෙලා තියෙන්නේ අපි තුල තියෙන අවිද්‍යාව පදනම් කරගෙන. මේ අවිද්‍යාව විසින් අපි වහගෙන තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී පැහැදිලි කරනවා මේ සත්වයා අවිද්‍යාවෙන් පිරලා ඉන්නේ හරියට මේ අවිද්‍යාවේ ප්‍රමාණය ගත්තු මහා සාගරය වගේ. මේ කෙලෙස් ගංගාව දැන් සාගරයට ගංගා ජලයෙන් එකතු වෙනවා. ගංගා වලට ඊට ඉහළින් තියෙන විවිධ පොඩි පොඩි අතු කොටස් වලින් ලැබෙන ජල සමූහයන් උඩ කඳු පාර්ශ්වය ආශ්‍රය කරගෙන තියෙන විශේෂයෙන් දිය ඇලි හරහා එන එකතු වෙන වතුර ටික තැනින් තැනට පුංචි පහත් බිම් ගලා යනවා. ඒ ටික එකතු වෙලා ඊට පස්සේ කුඩා වලවල් පිරෙනවා. ඒවා මහවලවල් බවට පත් වෙනවා. මහවලවල් මහා විශාල ප්‍රමාණයක් අර පොඩි පොඩි ඔක්කොම් පිරලා ගංගා බවට පත් වෙනවා. මේ ටික පිරලා ගංගා ටික ගංගාවේ එකතු වෙන ජලයත් මහමෝද කරා යන මහමෝද පිරලා ඉතිරිලා යනවා. හැබැයි පටන් ගන්න මේ වැඩසටහන උද දියල්ලේ පටන් ගන්න වතුරු බිඳුවකින්. වතුරු බිඳුවකින් පටන් ගන්න එක අර මහා ගංගා බවට පත් වෙලා එය මහා සාගරය බවට පත් වෙනවා. ඒ වගේ අපේ අවිද්‍යාවත් මහා සාගරේ බඳිනවා. කන්දෙන් පටන් ගත්ත මේ වතුරු බිඳුව හැබැයි අහසින් වැටෙන වතුරු බිඳුව. ඒ ටිකත් එක්ක පදනම් කරගෙන ගෙනාපු වැඩසටහනක දැන් ගංගාව වලින් වතුර එන එක නතර වුණොත් මොහොතක් නැතුව මේ ක්‍රමක්‍රමයෙන් අඩුවෙවි කියලා ගියොත් මොහොත කියන එක හිඳිලා යනවා. අවිද්‍යාවත් එසේමයි සිද්ධ වෙන්නේ. බුදුහාමුදුරුව පැහැදිලි කරනවා. ඒ නිසා මේ ස්වභාවය තුළදී පුජ්‍යලයාගේ මානසිකත්වය තුළ තියෙන ඇතුලේ තැන්පත් වෙලා තියෙන මේ ක්ලේශ හොඳින් හඳුනා ගැනීමේ බොහොම පිරිසිදු ඥානයක් බුදුහාමුදුරන්ට තිබුණා. ඒ ඥානය තමයි ආසයානුසේ ඥානය කියලා අපි හඳුනාගන්නේ. මං හිතේ අපි මේ කෙටි කාලය තුළදී උත්සාහ ගත්තේ බුදුරජාණන් වහන්සේ තුල තිබිච්ච මේ අසහාය අසාධාරණ ඥානයන් අතර සුවිශේෂී ඥානයක් වන ආසයානුසේ ඥානය හඳුනා ගන්නවා. එතකොට දැන් මේ ආසයානුසේ ඥානයේ අදහස තමයි පුජ්‍යලයන් තුල ප්‍රකටව තියෙන ක්ලේශයන් හඳුනා ගන්නටත් අප්‍රකටව තියෙන ක්ලේශයන් හඳුනා ගන්නටත් බුදුහාමුදුරන්ට බොහොම පහසු වුණා. බුදුහාමුදුරන්ට හැකියාව තිබුණා. අන්නේ හැකියාව පිළිබඳ ඥානය තමයි ආසයන්සේ ඥානය. ඉතින් අද මේ පින්කම සිද්ධ කරගන්න අපේ ගෞරවනීය විමල බුද්ධි පඬිතුමාන් වහන්සේගේ අවවාදන් ශාසනය යටතේ, ඒ වගේම අද නැතත් අපේ ගෞරවනීය විහාරාධිපති ආංගම රතනසිරි නායක හාමුදුරන් වහන්සේගේ අවවාදන් ශාසනය යටතේ මේ ටොරොන්ටෝ මහාවිහාරය ආශ්‍රය කරගෙන ආගමික වතාවතෙහි නිරත වෙන සත්පුරුෂ පින්නතුන් එකතු වෙලා මේ දින ගණනාව තිස්සේම බුදුරජාණන් වහන්සේගේ ඒ සම්බුද්ධත්ව ජයන්තිය 2600 වන සම්බුද්ධත්ව ජයන්තිය සමරමින් ඒ නිමිති කරගෙන බුදුහාමුදුරන්ට උපහාර දක්වන්නට ගෞරව දක්වන්නට බුහුමන් කරන්නට උන්වහන්සේගේ ගුණ හඳුනාගෙන හරියටම තේරුම් අරගෙන උත්සාහ ගන්නවා උන්වහන්සේට උපහාර දක්වන්න. ඉතින් අද දවසත් ඒ සඳහා ලැබිච්ච ඉතාමත් වටිනා දවසක් හැටියට කල්පනා කරමින් බුදුරජාණන් වහන්සේ තුළ පැවතිච්ච ඒ ෂට් අසාධාරණ ඥානයන් අතර පැවතිච්ච ආසයානුසේ ඥානයටත් අපි සාදු 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 කියා අපේ නමස්කාරය පුද කරමු. මේ අවස්ථාවේ අපි අද මේ පින්කම සිද්ධ කරද්දී මේ පින්කමට දායකත්වයේ ධර්ම මූලිකත්වයේ අරගෙන කණ්ඩායමක් හැටියට පිරිසක් හැටියට එකතු වෙලා ඉන්නෝ යසෝජා පියසේන ඒ තමන්ගේ පියතුමන් සිහිපත් කරමින් පින් දෙන්නට කල්පනා කළා. ඒ වගේම අනෝජා රත්නායක තමන්ගේ දෙමාපියන්ට නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරමින් පින්කමට එකතු වෙනවා. ඒ වගේම ඉන්දුල හෙට්ටියාර ආදීප්ති දෙමාපියන්ට සෙත් ප්‍රාර්ථනා කරමින් පින්කමට සම්බන්ධ වෙනවා. ඒ වගේම විශාන් පුතාට සෙත් පතල මේ පින්කමට සම්බන්ධ වෙනවා. ඒ වගේම නදීෂා සහ බන්දු දෙමාපියන්ට සෙත් පතල පින්කමට සම්බන්ධ වෙනවා. වරුණ පුතාට සෙත් ප්‍රාර්ථනා කරමින් පින්කමට සම්බන්ධ වෙන මේ පවුලේ ඇත්තන්. ඒ වගේම සෝන්දර මහත්මයාට සෙත් ප්‍රාර්ථනා කරමින් චමිල නෝන ඇතුළු කොට ඇති මේ පින්කමට මූලිකත්වයේ ගත්තු පින්නතුන් හැමදෙනාම බොහොම වටිනා ආරමුණු රාශියක් එකතු කරගෙන හොඳ හිතින් යුක්තව අද එකතු වුණා. ඉතින් අපේ කොන්සල් ජෙනරාල්තුමත් සම්බන්ධ වෙන කරුණාන්විත මහත්මය. ඉතින් ඒ හැමෝම අනිත් හිතවතුන් ඥාතීන් හැමෝම ඒ පවුල්වල ඇත්තනුත් සම්බන්ධ කරගෙන බොහොම වටිනා උදාර පින්කමක් සිද්ධ කරගත්තා. දැන් හැමදෙනාගේම හිතවල සතුට ඇති කරගන්න අපි මේ අවස්ථාවය තුළදී මුලින් පන්සිල් සමාදන් වෙලා ගිලම්පස බුද්ධ පූජාව බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බුද්ධ පූජාව ඇති පූජ කරලා වන්දන මාන සිද්ධ කරමින් ඇති කරගත්තා පුණ්‍ය ශක්තියත් මේ අවස්ථාවේදී ඒ ආසයානුසේ ඥානය මූලික කරගෙන පවත්වන ලද ධර්ම දේශනාවට සවන් දීමේ අපි ඇති කරගත්තා වූ සියලු පුණ්‍ය බල මහිමය අප නමින් මේ පරලෝක ප්‍රාප්තවන්ට දෙන සියලු ඥාති වර්ගයාට හේතු වේවා. ඒ ඥාතීන්ගේ සසර ජීවිත සුවපත් කර ගනිවා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්න. සාදු කියන එසේ අපි ඒ උදාර හැඟීමෙන් යුක්තව හැම දෙනා නමින් මේ ගිය සියලු ඥාතීන් සිහිපත් කරමින් පින් දෙමු. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේමයි අපි රැස් කරගත්තා වූ පුණ්‍ය ශක්තියින් දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියොත් පින් අනුමෝදන් වෙලා දෙවියන්ගේ ආශිර්වාද ආර්ජුන කරගනිත්වා උතුම් නිවනින් සනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං ස සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා ච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා ච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉතින් අද මේ සිද්ධ කරගත්ත උදාර පින් බල මහිමය ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ හේතු කොටගෙන අද පින්කමේ දායකත්වයේ දරන ඒ පවුල්වල සියලු දෙනාටම විශේෂයෙන් ඒ මව්පියවරුන් සිහිපත් කරමින් ඒ ඇත්තන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්ට මේ අවස්ථාවේදී කල්පනා කරනවා. ඉතින් ඒ සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙන සියලු දෙනාටම එඳුල ආදීති ඒ දෙමව්පියන් ඒ වගේම අනෝජා රත්නායගේ දෙමව්පියන් ඒ වගේම දිශාන් පුතා නදේශ සාබන්දු දේ දෙමව්පියන් වරුණ පුතා සොඳන් මහත්මයා ඇතුළු කොට ඇත මේ සෑම දෙනාටම නිදුක් නිරෝගී සම්පත්තිය වේවා ද පින්කමේ ඒ සහ සම්බන්ධ වෙලා සහයෝගය දක්වමින් එකතු වෙච්ච අපේ කරුණාරත් මහත්මයා ඇතුළු කොට ඇති හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පත්තිය වේවා චිර ජීවනයේ වේවා විශේෂයෙන් මේ හැම කටයුත්තක්ම ඔබට සිද්ධ කරගන්නට බොහොම කරුණාවෙන් අවවාදන් ශාසනා කරමින් පින්කම් සංවිධානය කරමින් ලොකු මෙහෙවරක් සිද්ධ කරන අපේ ගෞරවනීය උඩුපිල්ලේ විමල බුද්ධි පඬිතුමා හාමුදුරන් වහන්සේටත් නිදුක් නිරෝගී සම්පත්තිය වේවා රතන සිරිනායක හාමුදුරන්ටත් ඔබ හැම දෙනාටම ඔබගේ මේ වාසනාවන්ත ජීවිත සුවපත් ලස්සන ජීවිත බවට පත් කරගන්නට පින් දහම් සිද්ධ කරගන්නට පිනෙන් පොහොසත් ජීවිත බවට පත් කරගන්නට කුසල් වර්ධනය කරගන්නට ප්‍රඥාව දියුණු කරගන්නට උතුම් නිවනින් සැනසීමට මේ පුණ්‍ය ශක්තියෙන් හේතු වාසනා වේවා වේවා කියලා සාදු කියන ප්‍රාර්ථනා තබාගෙන ඔහොම වන්දනා කරගන්න හැම දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු.